ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, පානදුර ගල්තුඩේ සිද්ධත්තාරාම අප විහාරස්ථානයේ පවත්වනු ලබන සදහම් දේශනා මාලාවේ අද ධර්ම දේශනා පින්කම සඳහා මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණ නිට්ටඹුව සාරිපුත්ත විද්‍යාපීඨයේ කථිකාචාර්ය මැදවැල සරණපාල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනිමින් අපි ආරාධනා කර සිටිනවා උන්වහන්සේට මෙතෙන් පටන් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා පින්කම සිදු කරන හැටියට. මේ පින්වත් හැම දෙනාම අපේ හාමුදුරුවන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. දැන් කවුරුත් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සෝදානම් වෙන්න.
ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කිය සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් වදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කටිර දානං දත්වාන සංගේ ගුණ වරුත්තමි ඉතෝ තින්සේ මහකප්පේ නාබිජානාමි දුක්ගතින් තී
ශ්‍රද්ධාකාමි වාසනාවන්ත පින්වත්නි මේ සත්පුරුෂයන් විහාරාධිපති අති ගෞරවනීය නියෝජ්‍ය විදුහල්පති අපේ ඕනෑගම උපාලි හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ වස් කාලයේ සිද්ධ කරන ඒ උතුම් පින් කම්මාලාවට සම්බන්ධ වෙලා පින් සිතුවිලි උපදවාගෙන කුසල් වඩාගෙන තමන්ගේ මීට මාස 3කට හාදී ඇති කරගත්ත ගිවිසුම පොරොන්දුව ඊයේ දවසේදී කඨින චීවර පූජාවක් සිද්ධ කරලා හමාර කරර දැන් සූදානම් වන්නේ ටික වේලාවක් මේ කඨිනානි සංස පිළිබඳවත් එවැගේම කළ පින්කම පිළිබඳවත් මෙනෙහි කරමින් ඔබ හැමදෙනාටම තමන් කළ කුසලයේ පිළිබඳව සතුටපත් වෙන්නටයි අප දැන් සූදානම් වන්නේ පින්වත්නි මේ සංසාරගත දුකට වැටිච්ච අපි මේ සසර ජීවන ගමනේ යනකොට මේ කටයුතු කරනකොට අපි නොයෙකුත් යහපත් ක්‍රියාවල නියුක්ත වෙනවා යහපත් ක්‍රියාවන් සිද්ධ කරනවා ඒ කරන සමහර ක්‍රියාවන් පිළිබඳව ආපහු හිතලා බලනකොට සමහර ක්‍රියාවන් පිළිබඳ දැඩිසේ සතුටටපත් වෙන්නටත් සමහර කළ ක්‍රියාවන් පිළිබඳව දැඩිසේ පසුතැවිල්ලටපත් වෙන්නටත් තමන්ගේ හදවත පවා තමන්ට දොස් කියමින් තමන්ගේ සැනසෙල්ල ජීවිතේ සමසුවසේ ජීවත් වෙන්නට ඕනේ කියලා හිතුවත් ඒ සිතුවිල්ල නැතිව කටයුතු කරන්න වෙන අවස්ථාවන් අපට ජීවිතයේ ඕන තරම් මුණ ගැහෙනවා. පින්වත්නි මේ සසර ගමන ඒ තරම් පහසු නෑ කියන එක ඔබ දන්නවා. ඒ විතරකුත් නෙවෙයි මේ මනුෂ්‍ය ලෝකෙට ආපු අපි නැවතත් ආපහු මෙවැනි මනුෂ්‍ය ලෝකයකට පැමිණේවිද කියන එකත් අපට විශ්වාස කරන්න බැරි දෙයක්. ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක් දවසක් මහමග වඩිනකොට ආනන්ද හාමුදුරුව ඇතුළු ස්වාමින් වහන්සේලා සමග මේ පොළවේ කඩිරැලක් යනව දැකලා බුදුරජාණන් වහන්සේ ඒ දිහා බලාගෙන හසිතුප්පාදේ කළා සිනාසුණා. ආනන්ද හාමුදුරු විමසනවා ස්වාමීනි ඔබ වහන්සේ ඇයි මේ කඩිරැල දිහා බලාගෙන හිනා වුනේ හසිතුප්පාදේ කළේ. බුදුරජාණන් වහන්සේලා පින්වත්නි නිකං හිනා වෙන්නේ නැහැ හසිතුප්පාදේ කරන්නේ නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සියලුම කඩියෝ මීට පෙර මහා බ්‍රහ්මයා වෙලා තිබෙන අය. එදා මේ උදවිය මහා බ්‍රහ්මයා වුණාට කියන්නේ මේ ලෝකේ අපි කුසල් කරලා ලෞකික වශයෙන් ලබන්න පුළුවන් උත්තරීතරම තැනකට ගිහිල්ලා තියෙනවා. සක්‍රියා වෙනවා, දිව්‍ය ලෝකයේ දෙවියන් වෙනවා, මහා බ්‍රහ්මයා වෙනවා. මේ උත්තරීතර තත්වයන් කුසල් කළාම එනිසා කුසල් කරලා ඒ මහා බ්‍රහ්ම පදවියටපත් වෙලා ඉඳලා තිබෙනවා මේ සියලු දෙනාම. හැබැයි එදා මහා බ්‍රහ්මයා වෙන්න පින් තිබිච්ච මේ ඇත්තෝ හැම දිනෙකම ඒ පින් පිරිහිලා අද කඩි ආත්මයක් ලබලා බුදුරජාණන් වහන්සේ ඒකයි මේ දිහා බලාගෙන සිනාසුනේ. එනිසා පින්වත්නි, මේ සංසාරේ අපිට මොනතරම් සැප සම්පත් තිබුණත්, අපි මොනතරම් කුසල් වැඩුවත්, හොඳට මතක තියාගන්න, මොනතරම් සැනසෙල්ලක් අපේ ජීවිතවල තිබුණත් මේක නෙවෙයි නියම සැනසෙල්ල. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා දේශනා කළේ මේ අපි ලබන, අපි හිතන මේ හැම සැපයක්ම නැවතත් ආපහු පහතට ඇද වැටෙනවා. අවිනිපාතයි. සෝවාන් තත්ත්වෙන් හෝ ඊට ඉහළ තත්ත්වයක් ලැබුවොත් විතරයි නියතෝ සම්බෝධි පරායනෝ කියලා දේශනා කළේ. නියත සම්බෝධියට වැටෙන්නේ ඒ විදිහට විතරමයි. ඒ නිසා සෝවාන් මගටවත් ණය විදිහින් ඊට මෙහා තිබෙන හැම සැපයක්ම අප ලබන ඒ සියල්ලක්ම පින්වත්නි ආපහු නැවත පහතට ඇද වැටෙනවා. ඒ ඇද වැටෙන සැප තමයි අපි ලබලා තිබෙන්නේ. එහෙමනම් අඩුම තියා සෝවාන්වත් වෙන්න ඕන කියන එකයි මේ කියන්නේ. සෝවාන් වෙන්නටත් පින්වත්නි නිකන් ආවට ගියාට බෑ. ඒ සඳහා කාරණා දෙකක් සපුරන්න ඕන. ඒ තමයි පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත්. සම්මා දිට්ඨිය ඇති කරගන්න, මේ ලෝකයේ පිළිබඳව යහපත් දැකීමක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙන්න නම් පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් තියෙන්නට ඕන. පරතෝ ගෝසය කියලා කියන්නේ අනුන් කියන දේ අසාගෙන සිටීමෙන්, නැත්නම් පොත්පත් කියවීමෙන්, බහුශ්‍රුතයන් ඇසුරු කිරීමෙන් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න එක. දැන් ඔයත්තු මේ දින කීපෙම ධර්ම දේශනාවලට හොංකන් දීලා ධර්ම ශ්‍රවණය කරලා ඔබ හැම දිනෙක මේ පරතෝ ගෝසේ ලබා ගත්ත උදවිය ආලවක සූත්‍රයේ සඳහන් කරෙත් කතන්සු ලබතේ පඤ්ඤා කියලා කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා දේශනා කරපු දේශනාවට අහුව ප්‍රශ්නෙට ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ දීපු උත්තරය තමයි සුසුසා ලබතේ පඤ්ඤා, ප්‍රඥාව ලබන්න නම් ශ්‍රවණය කරන්නට ඕන කියන එක. ඒ නිසා පින්වත්නි මේ පරතෝ ගෝසය සම්මා දිට්ඨිය ඇති කරගන්න මූලික වශයෙන් බලපානවා. ඊළඟ කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. යෝනිසෝ මනසිකාරයත් මේ සඳහා බලපානවා. ඉතින් ඒ නිසා මේ එළඹ සිටි සිහියෙන් යුක්තව අප හැම වෙලාවකදීම පින්වත්නි අසිහියටපත් වෙලා මුලාවටපත් වෙලා කටයුතු කරන උදවිය. ඒ මුලාවටපත් වීම නිසාම අසිහියටපත් වෙලා ඉන්න නිසාම අපිට මේ යථාර්ථය තේරෙන්නේ නැහැ. මේ ලෝකේ ස්වභාවය තේරෙන්නේ නැහැ. මේ ලෝකේ නියම தত্ত্বය අපට තේරෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම් සරල. උකුස්සෙක් මස් වැදල්ලක් අරගෙන අහසේ පියාඹනවා. මේ උකුස්සා මේ මස් වැදල්ලත් අරගෙන අහසේ පියාඹන්නේ වෙනත් උකුස්සන්ගේ ඇස නොගැටි තමන් පමණක් මේ අනුභව කිරීමේ පරමාර්ථයෙන්. එහෙම මේ වස්වැදල්ල අරගත්ත මේ උකුස්සා අහසේ පියාඹනකොට පිටිපස්සෙන් තවත් රෑනක් ඇවිත් මෙයාගේ මේ මස්වැදල්ල උදුර ගන්න උත්සාහ කරනවා. ඒ උදුර ගන්න කරන උත්සාහයේදී පින්වත්නි මෙයාට කොටනවා. කොටනකොට තටු වලට වදිනවා. තටු ගැලවෙනවා. මෙයාගේ පාදයට වදිනවා. ඒ කොටනකොට පාදයෙන් ලේ ගලන්න පටන් ගන්නවා. හැබැයි මොනතරම් වද වේදනා තිබුණත්, මොනතරම් බාධා තිබුණත් මෙයා මේ මස්වැදල්ලා අතහරින්නේ නැහැ. ඔන්න ඔය උකුස්සා කරන ක්‍රියාදාමය හා සමානයි අපේ ක්‍රියාදාමයත්. මේ ලෝකේ දුකයි කියලා අපි දන්නවා. මේ ලෝකේ ස්ථිර සැපයක් නැහැ කියන එක අපි දන්නවා. අපි සැපයි කියලා හිතන හැම දෙයක් තුළම ආපහු තියෙන දුකක් කියන එකත් අපි දන්නවා. ඒ දැනගත්තට මොකද, මේ සසර අතහරින්න ඕනේ කියන බලාපොරොත්තු, මේ සසර අයින් කරන්න ඕනේ කියන හැඟීම අපි කිසි කෙනෙකුට එන්නේ නැහැ. ඒ සිහිය පිහිටුව ගන්න, ඒ සිහියෙන් කටයුතු කරන්නේ නැහැ අපි කිසි කෙනෙක්. ඒ නිසාම ආපහු අපි මේ දුක් විඳින සසරටම ඇද වැටෙනවා. සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනව පින්වත්නි, එක්තරා උපමාවක්. ඒ තමයි එක්තරා පාරක් තිබෙනවා. මේ පාර දුෂ්කර පාරක්, කටුක පාරක්. මේ පාර කෙලවර වෙන්නේ ගිනි අඟුරු වලකින්. මහා ගින්නක් තියෙන, ඒ කියන්නේ ගින්දර නගින්නේ නැහැ, ඒත් ගිනි අඟුරු තියෙනවා, දුමක් නැහැ. මිනිස්සෙක් යට වෙන්න තරමට මේ වල ගැඹුරුයි. එහෙම ගැඹුරු වලක ගිනි අඟුරු වලින් පිරලා තිබෙනවා. මේ පාරේ කවුරු හරි ගමන් කළොත් අනිවාර්යෙන් මේ ගමනේ අන්තය කෙලවර ඒ ගිනි අඟුරු වලමයි. නැත්තම් ආපහු හැරලා එන්න ඕන. දවසක් මිනිස්සෙක් මේ පාරේ යන්න සූදානම් වෙනවා. මේ සූදානම් වෙනකොට ඇස් ඇති මිනිස්සෙක් කියනවා, පින්වතානෙනි, ඔය පාරේ ගමන් කළොත් ඔබ අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා, කරදරේ වැටෙනවා, හිරිහැරයටපත් වෙනවා. ඒ නිසා ඔය පාරේ ගමන් කරන්න එපා කියලා. හැබැයි මේ මිනිස්සයා ඒ කතාව අහන්නේ නැතුව මේ පාරේ ගමන් කරනවා. අන්තිමට පාලේ කෙරවර තිබිච්ච අර ගිනි අඟුරු වලට වැටිලා මෙයා මියදෙනවා, නැත්තම් විනාශ වෙනවා. ඒ වගේම තවත් ඔය වගේ දුෂ්කර පාරක් තිබෙනවා. ඒ පාර කෙලවර වෙන්නේ අසූචි පිරුණු වලකින්. මේ පාරෙත් යන්න සූදානම් වෙනකොට කෙනෙක් ඇස් ඇති මිනිස්සෙක් කියනවා, පින්වතානෙනි, ඔය පාරේ ගමන් කළොත් ඔබ අමාරුවේ වැටෙනවා, ඔබ විපතටපත් වෙනවා, ඒ නිසා ඔය පාරේ ගමන් කරන්න එපා කියලා. හැබැයි මේ ඇස් ඇති මිනිස්සයා මෙහෙම කිව්වට මේ තැනත්තා මේ පාරේ ගමන් කරලා අර අසූචි පිරුණු වලට වැටෙනවා. තවත් පින්වත්නි, එක ග්‍රීෂ්ම කාලෙක, නියඟ කාලෙක, වතුර නැති කාලෙක, වතුර සිබහයෙන් බඩගින්නෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සෙක් ওই වගේ දුෂ්කර පාරක යනවා. හෙවණක් හොයාගෙන මේ පාර කෙලවර වෙන්නේ අත්තක් නැති, කටු අතු ඉපල් විතරක් තියෙන, කිසි හෙවණක් නැති ගහක් තියෙන තැනකින්. මෙයා මේ හෙවණක් හොයාගෙන යන්නේ, සිසිලක් හොයාගෙන යන්නේ. මේ මිනිසයා මේ පාරේ හැරෙනකොට ඇස් ඇති මිනිස්සෙක් කියන, ඔබ ඔය පාරේ ගියොත් අමාරු වැටෙනවා, ඔය පාරේ යන්න එපා කියලා. හැබැයි එහෙම කිව්වට මෙයා ඒක අහන්න නැතුව මේ පාරේ ගිහිල්ලා මේ ග්‍රීෂ්ම කාලෙදී ඔහු කරදරේ වැටෙනවා. තවත් පින්වත්නි, පාරක් තිබෙනවා. ඒ පාර පහසුයි, අර වගේ දුෂ්කර නැහැ. ඒ පාර කෙලවර තියෙනවා හොඳ ලස්සන ගහක්, හෙවණ තියෙන. එක්තරා මිනිසෙක් මේ පාර යන්න සූදානම් වෙනවා. ඇස් ඇති මිනිසෙක් කියන, පින්වතානෙනි, ඔබ ඔය පාරේ ගමන් කළොත්, ඔබ ඔය පාරේ ගියොත් ඔබට සෙවණක් හම්බ වේවි. මේ මිනිසයා මේ පාරේ කෙලවර වෙනකොට එනවා, අර සෙවණ ඇති ගහ හම්බ වෙලා ඒ සෙවණේ ඉන්නවා. තවත් මේ වගේ පහසු පාරක් තිබෙනවා පින්වත්නි. මේ පහසු පාරේ කෙනෙක් ගමන් කරනවා. මේ පහසු පාර ඉවර වෙන්නේ ලස්සන මන්දිරයකින්. ඒ පාරේ කෙලින්ම කෙනෙක් ගියොත් ගොඩ වෙන්නේ ඒ මන්දිරයට. මේ වගේ කෙනෙක් ඒ පාරටත් හැරුණාම යන්න, ඒක දැකපු ඇස් ඇති මිනිස්සෙක් කෙනා, පින්වතානෙනි, ඔබ ඔය පාරේ ගියොත් ඔබට පහසු මන්දිරයක් ලැබෙනවා, සුව පහසු තැනක් ලැබෙනවා. ඉතින් මේ පාරේ ගමන් කරලා අර සුව පහසු මන්දිරයට යනවා. තවත් පින්වත්නි, පාරක් තිබෙනවා සුව පහසුයි. ඒ පාර කෙලවර හොඳ පොකුණක් තියෙනවා. ඒ පොකුණ සමීපේම ඝන කැලෑවක් තිබෙනවා. කෙනෙක් මේ පාර යන්න සූදානම් වෙනකොට ඕක තමයි පාර ඔබට යන්න තියෙන කියලා ඇස් ඇති මිනිස්සෙක් කියද්දිම උගිහින් අර සිසිල් දිය නාලා සිසිල් දිය පානය කරලා අර ගැන කලෑවට ගිහින් ඈතට ගිහින් වාසය කරනවා. දැන් වන මං කියපු උපමා ටික මතක ඇති මේ සීහනාද සූත්‍රේ. පින්නති බුදුරජාණන් වහන්සේ තමයි මෙතන ඇස් ඇති මිනිසයා කිව්වේ. අර දුෂ්කර පාර කිව්වේ අකුසල් මාර්ගය. මේ පාරේ ගමන් කරන තැනැත්තායයි කිව්වේ අප ඔබ වැනි ප්‍රතඥ උදවිය. අර ගිනියඟුරු වල හැටියට සඳහන් කළේ සතර අපාය පුද්ගලයා මේ පාරේ යන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දී තිනවා, පින්වත ඔබ මේ පාරේ ගමන් කළොත් මේ අකුසල් මාර්ගයේ ගියොත් ඔබ අනිවාර්යයෙන්ම සතර අපායට මහා කරදර තියෙන තැනකට වැටෙනවා. හැබැයි ඒ කතාව අහන්න නැතුව මේ ඇස් ඇති මිනිස්සෙක් යයි කියන්නේ කලින් දැක්ක කෙනෙක් මෙය. මේ පාරේ ස්වභාවය පිළිබඳව මේ පාර ගැන හොඳට දන්න කෙනෙක් මේ. ඒ නිසා මේ ඇස් ඇති මිනිස්සයා මේ කතාව කිව්වත් මිනිස්සු මේ පාරේ ගමන් කරලා අමාරුයි වැටෙනවා. ඊළඟ පාර තමයි පින්වත්නි අකුසල් මාර්ගයේ ගමන් කරලා අර අසූචි පිරුණු වල හැටියට දේශනා කළේ තිරිසං අපාය, තිරිසං ලෝකේ. ඒ වගේම පින්වත්නි තුන්වෙනියට කිව්ව අර සෙවණක් නැති තැනක් ගැන සඳහන් කළා, ඒ තමයි ප්‍රේත ලෝකය. ඒ වගේම සෙවණක් ඇති ගසක් පිළිබඳව කිව්වා, යන පාර පහසුයි කිව්වා. ඒ යන පාර පහසු කිව්වේ කුසල් මාර්ගය. ඒ කුසල් මාර්ගයේ ගමන් කරලා වැටෙන තැන අර සිසිල් සෙවණ තියෙන ගහ හැටියට දේශනා කළේ මේ මනුෂ්‍ය ලෝකය. මේ කුසල් මාර්ගයේ ගමන් කරපු උදවිය අර සිසිල් සෙවණේ කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙනවා. සිසිල් සෙවණේ ඉන්නවා. මේ මනුෂ්‍ය ලෝකයට ආපු අපිටත් ඒ සිසිල් සෙවණේ ඉඳිමින් කුසල් දහම් කරන්නට අවකාශ සැලසීලා තිබෙනවා. සුවපහසු මන්දිරයක් කියලා කිව්වේ පින්වත්නි දිව්‍ය ලෝකයේ. අර හොඳ පොකුණක් ගැන සඳහන් කළා. ඒ කිව්වේ සෝවාන් ඵලය නැත්නම් අරහත් ඵලය ගැන. ඝන කැලෑව හැටියට දේශනා කළේ නිවන, සැනසිල්ල ජීවිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ කලින්ම දැකලා පැහැදිලි කළා පින්වත්නි, ඔබ මේ අකුසල් මාර්ගයේ ගමන් කළොත්, මේ අයහපත් මාර්ගයේ ගමන් කළොත් ඔබ නිතැතිම්ම අමාරුවේ වැටෙනවාමයි. හැබැයි ඔබ මේ කුසල් මාර්ගයේ ගමන් කළොත්, මේ යහපත් මාර්ගයේ ගමන් කළොත් පින්නත ඔබට පුළුවන්කම තිබෙනවා පහසු ලෙස සුවසේ ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි මේ දේ තේරුම් අරගෙන ඒ පහසු මාර්ගයේ ගමන් කරන්න හැම වෙලාවකදීම උත්සාහ කරන්නට ඕන. ඒ නිසාම තමයි පින්වත්නි අපි මේ කරන හැම කුසලයක්ම, මේ හැම පින්කමක්ම අපි අනිවාර්යයෙන්ම පාරමිතාවක් වෙන විදිහට සම්පූර්ණ කරන්න ඕන. දැන් හොඳට තේරුම් ගන්න මේ දේ. දැන් අපි මේ කරන හැම කුසලයක්ම පාරමිතාවක් වෙන්නේ නැහැ පින්වත්නි. දැන් ඔබ බලන්න, ඔබ හිතන්න, ඔබ ජීවිතේ මොනතරම්නම් දන් දීලාද කියලා, ඔබ ජීවිතේ මොනතරම් සිල් රැකලාද කියලා. මේ රැක්ක හැම සීලයක්මත්, මේ දීපු හැම දානයක්මත් පාරමිතාවක් බවට පත්වෙන මට්ටමට ඔබ පත් කරගෙන තිබෙනවාද? මේ ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ දන් දීලා ඇති, නොයෙකුත් අරමුණු ඉදිරිපත් කරගෙන දන් දීලා ඇති. ඇත්තටම අපි දෙන දාන සමහර වෙලාවකට මෙන්න මෙහෙම හිතන්න. මම මේක එක වෙලාවකදී ගුවන් විදුලියේ කිව්වහම බණකට ගොඩක් දෙනෙක් ප්‍රශ්න කළා මගෙන්, ඇයි එහෙම කතාවක් කිව්වේ කියලා. දැන් අපි දෙන දාන, මම නම් කියන්නේ අපි දෙන දාන වැඩිපුර ප්‍රමාණයක් මලවුන් පිදීමක් වගේ කියලා. මොකද මලවුන් පිදීමක් වගේ කියලා කියන්නේ අපි දානයක් ලෑස්ති කළොත් ඒ ලෑස්ති කරපු දානේ හැම වෙලාවකම තිබෙන්නේ මලගිය කෙනෙක් අරමුණු කරගෙනමනේ. තුන් මාසෙන්, හත් දවසෙන්, අවුරුද්දෙන් ඔය වගේ වැඩිපුරම අපි දෙන දාන සියල්ලක්ම මලවුන් අරමුණු කරගෙනමයි දෙන්නේ. මම මේ කියන්නේ මලවුන් අරමුණු කරගෙන දන් දෙන්න එපා කියන එක නෙවෙයි. ඒක වැරදි කියන එක නෙවෙයි. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙන්නේ, කවුද හිතුවේ, කවුද කල්පනා කළේ, කවුද දානයක් ලෑස්ති කළේ මේ සසරගත දුකින් මා නිදහස් වීම සඳහා මා මේ දාන වස්තුව පූජා කරනවා, මේ දානේ මට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කවුද සංඝ සතු දානයක් නිවස ලෑස්ති කරේ? කළා නම් බොහොම අතලොස්සද්දිනේ තමයි එහෙම පින්කමක් ලෑස්ති කරන්නේ. එහෙම නැත්තම් වෙනත් අරමුණුම තමයි අපි ගාව තියෙන්නේ, ඒ අරමුණු සපුරා ගන්නම තමයි අපි දන් දෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ සංසාරගත දුකින් අපට නිදහස් වෙන්න, ඒ වගේම දාන පාරමිතාව සම්පූර්ණ කරන්න, සසර පුරා අපට විපාක ලැබෙන්න දාන පාරමිතාව සම්පූර්ණ කරන්න, මම කොහොමද මේ කුසලයේ වඩන්නේ කියන එක ගැන දැඩිසේ කල්පනා කරන්නට ඕන. දැන් පාරමිතාවක් වෙන්න ඕනේ කියලා කිව්වහම ඒකේ පළවෙනි කාරණාව තමයි කොහොමද පාරමිතාවක් වෙන්නේ. පාරමිතා කියලා කියන්නේ පරතරටපත් කරනවා කියන එකනේ, කෙලවරට එක්කහු කරන යනවා. එහෙමත් නැත්නම් පාරමිතා වලට කියන බුද්ධකාරක ධර්ම කියලා කියන, ඒ බුද්ධකාරක ධර්ම කියලා කියන්නේ බුද්ධත්වයේ සඳහා ඕන කරන ඉවහල් වෙන දේවල් හින්දා. පාරමිතාවක් වෙන්න නම් පින්වත්නි, අපි දෙන දානය ඒකට කරුණු පහක් එක්කාසු වෙන්න ඕනේ. කියන්නේ කරුණු පහකින් සමන්විතයි මේක. තණ්හා මාන දිට්ඨි 95 තා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා දානාදය ගුණා පාරමිය. පින්වත්නි, පාරමිතාවක් වෙන්න ඕන කරන කරුණු පහක් තිබෙනවා, හොඳට මතක තියාගන්න. එකක් තමයි තණ්හා මාන දිට්ටි වලින් අයින් වෙන්න ඕන. තෘෂ්ණාවත් මාන්නයත් ඒ වගේම දෘෂ්ටියත් කියන මේ කාරණා ඉවත් වෙන්න ඕන. කරුණුපාය කෝසල්ල පරිග්‍රහිතා කරුණාවත් ඒ වගේම උපාය කෞශල්‍ය එහෙමත් නැත්නම් නුවණත් නැත්නම් ප්‍රඥාවත් එක්කාසු වෙන්න ඕන. අපි මේක තේරුම් ගන්න මෙහෙම කියමු. දැන් බලන්න, ඔබ දානයක් ලෑස්ති කරනවා ගෙදර. ඒ ලෑස්ති කරන දානේ ඔබ හිතුවොත් මෙන්න මෙහෙම, අනේ මම මේ කරගත්ත පින්කම නිසා, මේ කරගන්න කුසලය නිසා මේ ආත්මේ මම මොන තරම් දුකක් විඳිනවද, මේ දුප්පත් තැනක ඉපදලා දුප්පත්කම නිසා සංසාරේ කවමදාකවත් මට දුකක් කරදරයක් හිරිහැරයක් නොම වේවා, මම උපදින ආත්මයක් ආත්මයක් පාසා මට සුවපහසු තැන්ම ලැබේවා, දිව්‍ය ලෝකයේ දිව සම්පත් ලැබේවා, මේ වගේ කල්පනා කරගෙන යම් කිසි කෙනෙක් එවැනි පරමාර්ථකින් භවභෝග සම්පත් ලබන්න, දිව්‍ය ලෝක යන්න මේ කියන අරමුණු සකස් කර ගැනීම සඳහා දානයක් ලෑස්ති කළා නම් හොඳට මතක තියාගන්න, ඒ දානයට තෘෂ්ණාව මිශ්‍ර වෙලා තිබෙනවා. ඒ දානයට තෘෂ්ණාව මිශ්‍ර වෙලා තිබෙනවා. ඒ තමන්ගේ පරමාර්ථ මේ දැන් මේ හොඳට තේරුම් ගන්න, දන් දුන්නාම ආනිසංස ලැබෙනවා. ඒක කිසි තර්කයක් නැහැ. දන් දුන්නාම ආනිසංස ලැබෙනවා. හැබැයි අර වගේ පරමාර්ථයක් ඇති කරගෙන දන් දුන්නාම මේ භවභෝග සම්පත් ලබන්න, ධන සම්පත් ලබන්න, සංසාරේ මට උපනුපං ආත්ම භාවවලදී කිසි කරදරයක් නොවෙන්න, දිව්‍ය ලෝකයන් මේ කියන සැප සම්පත් ප්‍රාර්ථනාවෙන් නම් ඔබ දානය දෙන්නේ, ඒ දාණයට තෘෂ්ණාව මිශ්‍ර වෙලා. අපි හිතමු කෙනෙක් දන් දෙන්නේ තව කෙනෙක් අතර නැත්තම් මිනිස්සු අතර කැපී පෙනෙන කියලා. දැන් එහෙම ඒවා තියෙනවා, මිනිස්සු සමහරවිට 100ක් නමවල් 50 නමවල් වඩම්මගෙන මිනිසුන් දරන්න බැරි විදිහට සමහර වෙලාවට මහා විදේවල් කරමින් අපි දෙනවා. අපි දැකලා තියෙනවා දන් දෙන විදිහ. එහෙම දන් දීමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කැපී පෙනෙන, නම්බුව බලාපොරොත්තු වෙනවා. අනිත් මිනිස්සු අතර මෙයා දෙන කෙනෙක්, මෙයා පරිත්‍යාග කරන කෙනෙක් මෙහෙම කියනවල ප්‍රසිද්ධ වීම ආරමුණු කරගෙන සමහර ඇත්තෝ එහෙම දන් දෙනවා. මොකද ඒක අපි එහෙම දන්නේම, එහෙම දන් වලට අපි වැඩිහාමත් මිනිස්සු සමහර වෙලාවට බණ කියන්න එහෙම අපට කියනවා. ඒ කියනවා ලඟ වෙලා කනට කරවත් කියනවා ඒ ඇත්තෝ ගැන කියන්න කියලා. ඒ ඇත්තෝ ගැන කියන්නේ, ඒ ඇත්තෝ ගැන වර්ණනා කරන්නයි කියලා කියන්නේ කවුරු ගාවද? ඒ ඇත්තගේ ගෙදර මිනිස්සු ගාවමයි මේ. දැන් ගෙදර මිනිස්සු ගාව තව කෙනෙක්ව වර්ණනා කරන, තමන්ගේ නා වර්ණනා කරන අහවල් දෙයකටද පිට මිනිස්සු ගාව නම් කමක් නැහැ. ඉතින් පින්වත්නි, අන්න ඒ නිසා එවැනි නම්බුවක් බලාපොරොත්තු වෙන්න, ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එහෙම කෙනෙක් දානයක් ලෑස්ති කළා නම් ඒ දාණයට මානය මිශ්‍ර වෙලා තණ්හා මාන දෙකොන්න මිශ්‍ර වෙන විදිහ කිව්වා. අපි හිතමු කෙනෙක් දානයක් ලෑස්ති කරලා කල්පනා කරනවා මට රහත් වීම සඳහා, රහත් ඵලයේ සඳහා, එහෙමත් නැත්නම් මගේ මේ කෙලෙස් දුරු කිරීම සඳහා, මේ ආශ්‍රව ශේය කිරීම සඳහා වෙන කිසිවක් නෙවෙයි දානයම තමයි ඕන වෙන්නේ. ඒ නිසා මම මේ පින්කම කරන්නේ මේ කෙලෙස් දුරු කරන්න කියන කල්පනාවෙන් දානයක් ලෑස්ති කරයි කියම එහෙම කල්පනාවක් ඇතිව අන්න ඒකට දෘෂ්ටිය මිශ්‍ර වෙලා. ඇයි දෘෂ්ටිය මිශ්‍ර වෙලා යයි කියන්නේ, මිනිහෙකුට එහෙමත් නැත්නම් අපේ චිත්ත සන්තානවල කෙලෙස් ධර්ම ඇති වෙන්නේ එක විදිහට නෙවෙයි, ආශ්‍රව ඇති වෙන්නේ එක විදිහට නෙවෙයි. අංගුත්තර නිකායේ චට්ඨනිපාතේ ආශව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සුන්ගේ ආශ්‍රව විවිධාකාරයි. කියන්නේ මිනිස්සුන්ට කෙලෙස් ඇති වෙන විදිහවල් විවිධාකාරයි. එතකොට විවිධාකාර විදිහට ඇති වෙන කෙලෙස් පින්වත්නි එක විදිහකට දුරු කරන්නත් බෑ. ආසේවනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විවිධ විදිහට ඇතිවන කෙලෙස් දුරු කරන්න විවිධ ක්‍රම තිබෙනවා. එකම ක්‍රමයට බෑ. නිකං හිතන්න ක්ලේශයක් තමයි පිපාසය, බඩගින්න, මේ වගේ දේවල් ක්ලේශ ධර්ම. මේ ක්ලේශ ධර්ම පුළුවන් ද පින්වත්නි ෂය කිරීමෙන් දුරු කරන්න? පිපාසය වගේ, කුසගින්න වගේම ඉවසීමෙන් තමයි නැති කරන්න පුළුවන්. ඒ ක්ලේශ ධර්ම පුළුවන් තරම් ඉවසන්න පුරුදු වෙන්න ඕන. එහෙමනම් ඒ ක්ලේශ ධර්ම දුරු කරන්න ඉවසීම තමයි ඕන වෙන්නේ. සමහර ක්ලේශ ධර්ම තිබෙනවා මගහැරලා දුරු කරන්න ඕන ඒවා. ඒවා මගහරින්න ඕන. සමහර ක්ලේශ ධර්ම තිබෙනවා පින්වත්නි ක්ෂය කරන්න ඕන, නැති කරලම දාන්න ඕන. අන්න ලෝභකම නැති කරන්න නම් දන් දෙන්න ඕන. ඒවා විනෝදනා පහතබ්බා. තෘෂ්ණාව නැති කිරීම සඳහා ඕන කරන ක්‍රමවේදය තමයි විනෝදනා පහතබ්බා. ක්ෂය කිරීමෙන් තමයි ඒ තෘෂ්ණාව වැනි දේවල් පුද්ගල సంతාණයෙන් දුරු කරන්න, ඒ ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තෘෂ්ණාව දුරු කිරීමෙන් ක්ෂය කරන්න පුළුවන් වුණාට භාවනා කිරීමෙන් තෘෂ්ණාව දුරු කරන්න බෑ. භාවනා පහතබ්බා සමති විදර්ශනා භාවනා කරලා පුළුවන්කම තිබෙන්නේ හිත එකලස් කරගන්න. එයින් භාවනා කිරීමෙන් දුරු කරගන්න පුළුවන් කෙලෙස් තිබෙනවා. එතකොට ඔන්න කෙනෙක් කල්පනා කරනවා නම් මේ සසර දිනීම සඳහා, මේ සංසාරයෙන් එතර වීම සඳහා මා නිරන්තරයෙන් භාවනා කරනවා උදේ ඉඳලා රෑ වෙනකන් කියලා. එහෙම කියලත් එහෙම කරත් ඔන්න ඒකිනුත් පින්වත්නි මේ ආශ්‍රව සියල්ලක්ම ෂේ කරන්න බෑ කියන එක මතක තියාගන්න. මොකද භාවනා කිරීමෙන් දුරු කරන්න පුළුවන් ක්ලේශ ධර්ම තියෙනවා වෙනම. ඒ ක්ලේශ ධර්ම පමණමයි භාවනා කිරීමෙන් තුලින් භාවනා පහතබ්බා කියන එකෙන් දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ක්ලේශ ධර්ම දුරු කරන විවිධ ක්‍රම තිබෙනවා කියන එකයි මා මේ සඳහන් කළේ. විවිධ ක්‍රමවල තමයි මේ ක්ලේශ ධර්ම ඇතිවෙන විවිධ ක්‍රමවලට. ඒ වගේම මේ ක්ලේශ ධර්ම දුරු කරන්න පුළුවන් වෙන්නේ එවැනි විවිධ ක්‍රම අනුගමනය කරගෙන කියන එක හොඳට මතක තබා ගන්න ඕන. ඒ නිසා පින්වත්නි මම සඳහන් කළා තණ්හා මාන දිට්ඨි ඔය වගේ දෘෂ්ටි වලට වැටුනහම ඒක දෘෂ්ටිය මිශ්‍ර වෙච්ච දානයක් වුණහම ඒකෙනුත් අපි අර බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්න බෑ, පාරමිතාවක් වෙන්නේ. ඔන්න එහෙනම් මතක තියාගන්න, තණ්හාව මිශ්‍ර වුණොත්, ඒ වගේ මාන්නේ මිශ්‍ර වුණොත්, දෘෂ්ටිය මිශ්‍ර වුණොත් මොද දෘෂ්ටි ග්‍රහණය කිරීමම නිවන වැහෙනවා කියන එකයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒවා අයින් වෙන්න ඕන පාරමිතාවක් වෙන්න. ඊළඟට කරුණාපාය කෝසල පරිග්‍රහිතා කරුණාව තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. කරුණාව තියෙන්නේ දන් දෙනකොට, දානේ පිළිගන්න ස්වාමින් වහන්සේලා පිළිබඳව හරි, ලෙඩ්ඩු ගැන හරි, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අනාථ නිවාසකින දරුවෝ වෙන්න පුළුවන්. ඒ කටේ තමයි ප්‍රතිග්‍රාහකයෝ වෙන්නේ. ඒ ප්‍රතිග්‍රාහකයන් පිළිබඳ ලොකු කරුණාවක් තියෙන්න ඕන දන් දෙන්න. ඒ කරුණාවෙන් තමයි දානේ ලෑස්ති කරන්න ඕන. ආවට ගියාට නෙවෙයි. ඊළඟට පින්වත්නි, නුවණ තියෙන්නත් ඕන. ප්‍රඥාව නැතුව දෙන දානය, නුවණ නැතුව දෙන දානය අසත්පුරුෂ දානයක් නේ. අසත්පුරුෂ දානයක්. මම ඒ ගැන දිගට කියන්න, ඒත් මම හිතනවා ඔබ මේ සතිය බදාදා උදේ බණ ඇහුවා නම් උපාසකම්මලා ඉන්නවද මේ උදේට බණ අහන හැමදම 8ට යන බණ ඇහුවා නම් ඔන්න උදේ 8ේ බණේදී මම කිව්වා මේ බදාදා මේ කතාව. ඉතින් ඒ නිසා අහපු කෙනෙක් මතක තියාගන්න, ආපහු මතක් කරගන්න, අනික් ඇත්තන්ට මං කියන්න මම එතෙන්දී කිව්ව කතාව. මේ නුවණ මෙහෙවාගෙන දන්නු දුන්නහම වෙන විපාකේ අපුත්තක සිටුවරයා ගැන, අපුත්තක කියලා සිටුවරයෙක් ගැන බණ අහපු යත්තන්න මතක් වෙයි. පින්නන්නේ අපුත්තක කියලා සිටුවරයෙක් හිටියා. මේ අපුත්තක සිටුවරයා කවදාකවත්ම කාටවත් යමක් දෙන්නෙත් නැහැ. ලෝභකමින් ජීවත් වෙන, මසුරුකමින් ජීවත් වෙන කෙනෙක් සිටුවරයෙක්. මේ කතාව මෙහෙමයි. දවසක් කොසල් රජුරු හදිස්සියේ මහදවල් පන්සලට ආවා. බුදුරජාණන් වහන්සේ විමසනවා, මහරජ මේ අවේලාවේ ඇයි ඔබ පන්සලට ආවේ? එතකොට කියනවා, ස්වාමීනි අද දවස හරි වෙහෙසකර දවසක්. මේ රටේ ඉන සිටුවරයා මැරුණා. ඔහුගට ගෙම් පසුව මේ ධනයට, ඔහුගේ සතු ධනයට උරුමකම් කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඒ ධනය රාජසන්තක වුණා. උදේ ඉඳලා කරේ ඒවා රාජ භාණ්ඩාගාරයට, නැත්නම් රාජසන්තක වුණ නිසා රජමඳුරට අදිනවා උදේ ඉඳලා මේ සේරම ධනය. ඒ නිසා අද දවස හරි වෙහෙසයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අපුත්තක සිටුවරයා ගැන සඳහන් කරනවා. මේ අපුත්තක වෙන්න හේතුවත් අපුත්තක සිටුවරයාට මේ වගේ ධන සම්පත් ලැබිලා ඔහු ඒවා පරිභෝග නොකරන්න හේතුවත් දේශනා කරනවා. මීට පෙරදී පින්වත්නි, තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඉන්නකොට මේ සිටුවරයා වෙලා හිටපු මේ තැනැත්තා, නැත්තම් ඒ කාලේ සිටුවරේ, මේ සිටුවරයාගේ නිවසට දවසක් තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වැඩියාම ඒ තැනැත්තා තමන්ගේ බිරිඳට කියනවා මේ ශ්‍රමණයාට යමක් දෙන්න කියලා. බිරිඳ පළවෙනි වතාවට තමයි අහන්නේ සිටුවරයාගේ කටෙන් දෙන්න කියන වචනයක්. මෙයා ඉතා තද මසුරෙක්. මේ පළවෙනි වතාවටයි ඇහුවේ යමක් දෙන්නේ කියලා. බිරිඳ හරි සතුටටපත් වුණා. මෙහෙම දෙන්න කියලා මේ සිටුවරයා ගෙදරින් ගියා ගමන. බිරිඳ හරි සතුටටපත් වෙලා තමන්ට අවසර ලැබුණා දන් දෙන්න. ඇය ශ්‍රද්ධාවන්තයි. ඇය ඉතාම රසමසවුලු පිළියෙල කරලා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දුන්නා. උන්වහන්සේ මේ පාත්‍රය තරගෙන ආපහු යන්න යනකොට අර සිටුවරයා ගමන ගිහින් නැවත ගෙදර එනවා. මේ ගෙදර එන සිටුවරයා යමක් ලැබුණාද කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට එබිල බැලුවා. බලනකොට දකිනවා පුදුම මිහිරක්, පුදුම සුවඳක් විහිදෙන කෑම මේ පාත්‍රේ පුරවලා තියෙනවා. මේ මිනිස්සයා කල්පනා කළා අපරාදේ යම් විදිහකින් මේ කෑම ටික සේවකයෙකුට දෙන්න ලැබුණා නම් දවස් කීයක් නිකන් වැඩ ගන්න තිබ්බද, මේ කෑම ටිකෙන් කොයිතරම්නම් සේවකයෙකුෙන් වැඩ ගන්න තිබ්බද කියලා මේ දීපු දාහනය ගැන අපහැදීමක් ඇති කරගත්තා. අපරාදේ කියලා හිතුණා මේ කළ දේ ගැන. දැන් මොන මතක තියාගන්න, අපට ජීවිතේ හැම දේවල් වෙනවා. සමහර මිනිස්සු එහෙම කරලා යම් යම් දේවල් කරලා පස්සේ ආපහු පුංචි යමනාපයක් කියමුනම් බැන බැන යන්නේ ඒ දීපු බත්තට ගානේ බයිනවා. ඒ දීපු කරපු හැම දෙයක් පිළිබඳව කිය කියා බයිනවා. පරාදි මම මේවා කරේ ඊට වැඩිය හොඳා හොඳයි බල්ලන්ට මේවා දුන්නා නම් කිය කිය මිනිස්සු බයින්නේ සමහරලාට. ඒ දීපු දන් ගැන, දීපු කරපු දේවල් ගැන මිනිස්සු එහෙම කියනවා. ඒ නිසා පින්වත්නි, ඔන්න කරපු දෙයක් නැත්නම් ඒ දීපු දානයක් ගැන අපහැදීමක් ඇති කරගත්තහම ඒ අපහැදීමේ විපාක මම මේ කියන්න හදන්නේ. ඉතින් පින්වත්නි, මේ සිටුවරයා දෙන්න කියලා කිව්කම නිසාම මේ මනුෂ්‍ය ලෝකෙ මොහු ඉපදුනා හත්වතාවක් ඒ ඉපදිච්ච හැම ආත්මතාවෙම සිටු තනතුර ලබන්න පුළුවන් වුණා මේ දෙන්න කියලා කියපු එකේ පිනට. හැබැයි මේ දීපු දාණය ගැන අපහැදීමක් ඇති කරගත්ත නිසා, ඒ අපහැදීම නිසාම මතක තියාගන්න, මේ හම්බ වෙච්ච ධනය මේ සිටු තනතුරක් ලබන්නේ රටේ ඉන්න හොඳම කෝටිපතියට සිටු තනතුර ලැබෙන්නේ. හැබැයි මේ ලැබුණු කිසි දෙයක් කිසි දවසක පරිභෝග කළේ නැහැ. කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, ඒ වගේම වාහනයක් පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ කිසි දෙයක් නැතුව මේවා සේරම රැක රැක ඒවා සේරම ආරක්ෂා කර කර ඉඳලා මැරිලා යනවා. ඒ මැරිලා ගියාම බලන්න වෙන දේ අඩුම තියා තමන්ගෙන් පස්සේ ඒක උරුම වෙන්න කෙනෙකුත් නැහැ. ඒවා රාජසන්තක වෙන්නේ. ඒ වගේ ලෝභකමින් රැකගත්ත දේවල්, ඒ වගේ ලෝභකමින් ආරක්ෂා කරගත්ත ධනය එක්කෝ ගින්නෙන් එක්කෝ ජලයෙන් එහෙමත් නැත්නම් ওই වගේ රාජසන්තක වීම ආදී දේවල් සොර සතුරන් පැහැර ගැනීම වාගේ දේවල් වලින් එහෙමත් නැත්නම් තමන් අප්‍රිය කරන කෙනෙකුට හිමිවීමෙන් බලන්නකෝ. දැන් සමහර වෙලාවට ඉන්නකම් කිසි සම්බන්ධයක් නැහැ, මෙහෙම කවන්නේ නැහැ, රැකලා යා කෑවෙත් නැහැ, බීවෙත් නැතුව ආරක්ෂා කරගත්ත ධනය සමහරවිට මැරලා ගියාම එයාගේ හතුරෙකුට තමයි ආපව උරුමකාරකම් වෙන්නේ. එයාගේම හතුරෙකුට තමයි ලැබෙන්නේ. එතකොට මේ නොකානෝබි හම්බ කරලා මැරලා ගිහින් තියන්නේ මොකටද? තමන්ගේ හතුරෙකුට, තමන්ගේ විරුද්ධවාදියෙකුට උරුම කරන්න. එහෙමත් නැත්නම් අද අපේ රටේ කොච්චර එහෙම මැරලා යනවද බලන්න. මහා භාණ්ඩාගාරයට ඒවා අයිති කරලා, මහා බාරකාරයට අයිති කරලා, තමන් ඉන්නකම් කන්නේ බොන්නේ නැතුව එහෙම රැකලා එහෙම කොච්චර මිනිස්සු මියදෙනවද? ඉතින් ඒ නිසා පින්වත්නි, එහෙම වෙන්න හේතුව තමයි අර වගේ දන් දීලා තියෙන නිසා සංසාරයේ සැප ලැබුණත් ඒ සැප තමන්ට පරිභෝග කරන්න බැරි වෙනවා. තමන්ට පරිභෝග කරන්න හිත දෙන්නේ නැහැ. තමන්ට කන්න හිත දෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, අපි හිතමු ඒ වගේ කරලා සමහර වෙලාවට මහා භවභෝග සම්පත් ලැබෙන්න පුළුවන්, ඉඩම් ලැබෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙකුට අක්කර 100ක් 200ක් උරුම එයාට අයිති පරම්පරාවෙන්. හැබැයි පරම්පරාවෙන් අයිති වුණාට ඒකට කවුද නඩු කියනවා? මරණකම්ම නඩු කියන කවදාකත් ඒකේ පොල් ගෙඩියක් නැත්තම් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ලබා ගන්න බැරුණා. හැබැයි තමන්ට අක්කර 100ක් 200ක් අයිති වුණාට ඒකේ ප්‍රයෝජනය තමන්ට කවදාකවත් ගන්න බැරි වෙනවා. ඒකට නඩුවක්. බලන්න, වස්තුව ලැබුණා, ලැබුණාට මොකද? ඒක භුක්ති විඳින තමන්ට අයිතියක් නැහැ, වාසනාවක් නැහැ. මේ ලෝකෙ මිනිස්සුන්ට තියෙන ඉහළම සම්පත දරුවෝනේ. ඒතකොට දරුවෝ නැතිකම මහ දුකක්. දරුවෝ ඉන්න එක සතුටක්. ඇයි? දරුවෝ තමයි පුත්තාවත්තු මනුස්සාරම් මිනිසුන්ට තියෙන එකම වස්තුව දරුවෝ. මේ එකම වස්තුව දරුවෝ කියපු දරුවන් නිසා අද දුක් විඳින අම්මලා තාත්තලා කොච්චර ඉන්නවද? දරුවෝ නිසා හිරිහැරයට පත් වෙන අම්මලා තාත්තලා, ඒ වගේ මුළු පරම්පරාවම විනාශ කරන දරුවෝ, ඒ අම්මලා තාත්තලා කොච්චර හිතනවද අනේ මෙහෙම එකෙක් අපේ පවුලට නූපදුනා නම්, ඉපදුන් නැති වුණා නම් කොච්චර හොඳද කියලා හිතන වෙලාවල්. දරුවෝ ලැබෙන්න පුළුවන්. දරුවෝ ලැබුණාට ඒ දරුවෝ කරදර දරුවෝ, කරදරකාරී දරුවෝ බවට පත් වෙන්නේත් අන්න අර වගේ දන් දීලා නැත්තම් ඒ වගේ අපහැදීම් ඇති කරගෙන නැත්තම් ඒවට අපි කියන ඇත්තටම ඒකට කියන්නේ පින්වත්නි, සත්පුරුෂ දානයි අසත්පුරුෂ දානයි කියලා අසත්පුරුෂ දානත් පහක් තියෙනවා. අසත්පුරුෂ දාන, අසත්පුරුෂ දානයි කියලා කියන්නේ එයින් ලැබෙන ඵල විපාක තමන්ට කරදරකාරී. ඒකයි අසත්පුරුෂ දාන කියන්නේ. එකක් තමයි පින්වත්නි, එහෙම දාන වල දේශනා කරේ බුදුරජාණන් වහන්සේ, අපවිද්දෝ දානං දේති, අචින්තීකත්වා දානං දේති, අසහත්තා දානං දේති, අනාගමන දිට්ඨිකෝ දානං දේති. මොන ඔය වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර වෙලාවට අසක්කච්ඡන්දාතබ්බං අසක්කච්ඡන්දානං දේති. පළවෙනි කාරණාව තමයි සකස් නොකර, ඒ කියන්නේ පිළිවලක් නැතුව දන් දෙන එක. පිළිවලක් නැතුව දන් දෙන එක, ඒකත් අසත්පුරුෂ දානයක්. පිළිවෙලක් නැතුව දන් දෙනවා කියලා කියන්නේ අපි හිතමු දන් දෙන්න සේරම ලෑස්ති කරනවා. ඒ වුණාට කිසි ගරුසරුවක් කිසි පිළිවෙලක් නැහැ. ඔන්න හාමුදුරුවෝ ආපුවම තමයි මේ දානේ අරින්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔහි කෑකොස්සන් ගහනවා. ඒතර දානයක් නැහැ, නිකන් වෙන පාටියක ස්වරූපයක් තියෙන්නේ. එවගේ මිනිස්සු පිළිවලක් නැහැ, ඇඳුමේ පවා පිළිවලක් නැහැ, කතා බහේ පවා පිළිවලක් නැහැ. එවගේ අපිරිසිදු වියේ තැන් ඒ දානයක් දෙන සුදුසු සූදානම් විදියට නැහැ. ඉතින් අපි දකින්නවනේ අපිට මේව අත්දැකීම් තියෙන දැන් සමහර තැන්වල අපිට බිම කොට දාලා වාඩි වුණාම අපි නැගිටින්නේ මකුළු දෙලුත් එක්ක. අඩුමතිය බිත්තියට සුදක්වත් නැත්නම් බිත්තියට එහෙම එකක්වත් කරන්නේ නැත්නම් නිකම් බිත්තිය හේතු වෙන ඒ අඩුමතිය පිහලවත් නැහැ. ඊට පස්සේ ආපහු අපි නැගිට්ටාම සිවුරු වල පව මකුළු දැල් අපට වෙලා තියෙනවා. ඒ පිසි පිළිවලක් නැහැ ඒ දන් දීමේ. කිසිම පිළිවලක් නැතුව ඒ සූදානම් කරන්නේ. එහෙම කරන දාන ඕන තරම් අපි දැකලා තියෙනවා. සමහර ගෙවල් වල ගියාම පුදුමාකාර පිළිවලක් ගිය වෙලාවෙ ඉඳලා කවුරුත් කෑ ගහන්නේ නැහැ. කිසි සද්දයක් බද්දයක් නැහැ. හරිම පිළිවලයි. ආපහු ස්වාමින් වහන්සේලාට අනකර කර අනකර අරගෙන මේක ගේන්න කියලා කියන්න දෙයක් නැහැ. හැම දෙයක්ම හරිම පිරිසිදු පැහැදිලිව කරන තැනත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ සක්කච්ඡන් දාතම්බන් හරි සකසා දන් දෙනවා. පිළිවලකට දන් දෙන තැන් තියෙනවා. අචින්තීකත්වා දානන්දේති කියලා කිසි ගෞරවයක් නැතුව දන් දෙන තැනුත් අපි දැකලා තියෙනවා. කිසි ගෞරව ඔහි දානේ ලෑස්ති කරාට කතාවේවත් කිසි සම්වරයක් නැහැ. කිසි ගෞරවසරව දානේ ගැනවත් ස්වාමින් වහන්සේලා ගැනවත් කිසි ගරුසරුවක් නැහැ. ඔහි නිකන් කරන්නම් වාලි කරන වෙලාවල් අපි දැකලා තියෙන සමහර මිනිස්සු ගාව. ඒ වගේම සමහර වෙලාවට අපවිද්දෝ දානන්දේති අහක දමන දේවල් තමයි දන් දෙන්නේ. එහෙම කරන අහක දමන දෙයක් නැත්නම් මම ඔය ඒකෙදි එක උදාහරණිකුත් කිව්වා. ඔය අහක දමන දෙයක් දන් දෙනවා කියවම ඔය පහුගිය කාලේ අපිට මතකනේ ඔය සුනාමි ආපු වෙලාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධව මම අපි ආව කණ්ඩායමක් ඔය සුනාමියෙන් අවතම් වෙච්ච කඳුළු වල දරුවන්ගේ මානසික තත්ත්ව ඉහළ නැන්වීම වැඩ සටහනක් කරන්න. ඒ ආපුම අපි දුටුව දෙයක් තමයි ඒ අනාථ කඳුරු වල අසල හැම තැනකම කාණු වල පව රෙදි ගොඩවල් තියෙනවා. මේ ඇයිට ලැබිච්ච ඇඳුම් මේ විසි කරලා යැත්තු. ඇයි කියලා විමසපුවහම පේන්නේ ඒවා අඳින්න බෑ කාටවත්. එතකොට මේ අඳින්න බැරි දේවල් කොහොමද මිනිස්සු දන් දුන්නේ? තමන්ගේ ලෝභකම නිසා කිසි කෙනෙකුට දෙන්නත් බෑ, දෙන්නෙත් නෑ. ආසාවෙන් ඔහේ පෙට්ටගම් වල තියාගෙන හිටිය අල්මාරි වල. හැබැයි අඳින්නේ නෑ. ඒවා අඳින්න බෑ. එක්ක තමන්ට මදි, එක්කෝ පැෂන් එක දැන් ඉවරයි. ඒ කාලේ නෙවෙයි, මෝස්තරේ නෙවෙයි. ඒ ඇඳුම් ඔහේ ලෝභකම නිසා විසි කරන්න නැතුව අල්මාරි වල තියාගෙන ඉඳලා අර වගේ අවතැන් වෙච්ච වෙලාවක නැත්තම් සුනාමි වගේ ඔය වගේ තත්ත්වයක් ආපුනහම අර සේරම ටික දීලා දැම්මා. ඔන්න දන් දෙන්න හොඳ ලොකු චාන්ස් එකක් ආව, දන් දෙන්න හොඳ වෙලාවක් ආව. ඒ වෙලාවේදී අර ටික දීලා දැම්මා. ඉතින් හරි සතුටක් තියෙනවා, මම මෙච්චර ඇඳුම් කන්දරාවක් දුන්නා කියලා. දීලා තියෙන අහක දාම්පුවා තමන්ට අඳින. ඒ නිසා ඒ ඇත්තොත් ඒවා විසි කරලා දැම්මා. ඒව ඇඳනේ ඒ අයවත් ඒ අසරණුණයි කියලා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ දන් දුන්නාමත් උන දීමනාව තියෙනවා. ආනිසංසත් ලැබෙයි මන් දුන්නා කියලා හිත හදාගෙන. හැබැයි තමන්ට වැඩක් නැති අහක දමන දේවල් දුන්නාම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මං අර මුලින් කියලා පටන් ගත්තේ. ඊළඟට අසහත්තා දානන් දෙති සියතින් නොදී දන් දෙන මිනිස්සුත් ඉන්නවා. මේ තමන්ම දන් සකස් කරලා තමන්ම දන් ටික ඔසේ තියාගෙන අරන් ඇවිල්ලා තමන්ම දානේ පිළිගන්නවකට කියනවා සියතින් දෙනවයි කියලා. සමහරවිට එහෙම සියතින් නොදී අනුන් ලවා දෙන අය, එක්ක වැඩකාරයෝ ලවා එහෙම දන් දෙන අය, තමන් කවදාකවත් පන්සලට එන්නේ නැහැ, බුද්ධ පූජාවක් තියන්නේ නැහැ, දන් හැඳක් බෙදන්නේ නැතුව එක්ක එහෙම කරන්න පුළුවන්. තමන්ට ආනිසංස ලැබෙනවා. හැබැයි ලැබෙන ආනිසංස වල සියතින් නොදීමේ විපාක ලැබෙන්න පුළුවනි. ඊළඟට පින්වත්නි, කර්මඵල ඇදහිමේ ශක්තිය නැතුව දෙන දාන තියෙනවා. මේක කුසල් වැඩෙනවා ආදී එවැනි කල්පනාවක් නැතුව ඔහේ නිකන් දෙන්නම් වාලේ දෙන දානක් තිබෙනවා. නුවණ මෙහෙවා ගන්න නැතුව දෙන දාන. ඒ වගේන් පින්වත්නි, ලැබෙන විපාකය අර මා මුලින් සඳහන් කරපු තමන්ට විපාක ලැබුණත් භවභෝග ලැබුණත් ඒවා පරිහරණය කරන්න බැරි වෙච්ච භවභෝග බවට අර අපුත්තකට ලැබිච්ච භවභෝග වගේ, අපුත්තක සිටුවරයාට ලැබිච්ච භවභෝග සම්පත් වගේ කවදාකවත් තමන්ට ඒව පරිහරණයක් කරන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි මම සඳහන් කළේ, අපි කරන හැම පින්කමක්ම කුසලයක් වෙන්න නම් ඒ කුසලයේ වීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රඥාවත් ඒකට එක්කාසු වෙන්න ඕන. මං කිව්වා අපි කරන කුසලයෙන් තණ්හාව, මානය, දෘෂ්ටි අයින් වෙන්න ඕන. අපි කරන කුසලයට අනිවාර්යම කරුණාවයි ප්‍රඥාවයි කියන දෙක එක්කාසු කරන්න ඕන. කරුණාව ප්‍රඥාව දෙක එක්කාසු කරගෙන කරපු පින්කමෙන් ඒ කරන දාණයෙන් ඒ දෙන පින්කම නිසාම අපිට ලැබෙන භවෝග සම්පත් අපට හොඳට පරිහරණය කරමින් සුවසේ වාසය කරන්න සුවසේ කටයුතු කරන්න ඒක හේතුවක් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි හැම කරන කුසලයක්ම එවැනි ඔළුව ඇතිව ප්‍රඥාව ඇතුව කරමින් සංසාරේ දිනන්න පුළුවන් වෙන මට්ටමට පත් කරගන්න මේ සත්පුරුෂ පින්වතුන්ලා හැමදෙනාම හැමදාකමත් උත්සාහ කරන්න ඕන. ඔබ තුන් මාසයක් පේ වෙලා ඊයේ දවසේ කළ පින්කමත් එවැනි පාරමිතාවක් වෙන පින්කමක් විදිහට කරගන්න ඇති කියලා මා විශ්වාස කරනවා. කටන පින්කමකින් ලැබෙන ආනිසංස පිළිබඳව මා අමුතුවෙන් සඳහන් කරන්නේ. හේතුව ඔබ නිරන්තරයෙන් දන්නා දෙයක්, මේ බලගතුම විහාරස්ථානය කියන බරපතලම පින්කම නිසා. ඒ වගේම අටමහා කුසල් වලට අයිති පින්කම් අතුරෙන් ප්‍රමුඛ පින්කම පළවෙනි පින්කම නිසා. කටලි පින්කම හා සහසම්බන්ධ වෙමින් පුංචි දෙයක් හරි පූජා කළාම ඒකෙන් කඨිනානිසංස ලබන්න පුළුවන්කම තිබෙනවා කියන එක. ඒ විතරකුත් නෙමෙයි භික්ෂුන් වහන්සේලාත් ගිහියොත් වෙච්ච අපි දෙගොල්ලම කුසල් වඩා ගන්න මහර්ගදායි පින්කමක් කියන එක අපි හැමදෙනාම දන්නවා. එනිසා කටන පින්කමේදී චීවරයක් අරමුණු කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ සිවුරක් අරමුණු කරගෙන. දැන් ඔබ දන්නවා මේ සිවුරක් අරමුණු කරගෙන කරන පින්කමක් නිසා මේ ওই සිවුර ගැන වචනයක් කියන්න ඕන. පින්වත්නි, ওই සිවුර බුදුරජාණන් වහන්සේ මුලින්ම ගිහිව අපට සිවුරු පූජා කළේ නැහැ. ඒකට කිව්වේ පාංශිකුල චීවරය කියලා. ස්වාමින් වහන්සේලාම තැන් තැන්වල තියෙන රෙදි කඩවල් සොයාගෙන මිනි ඔතල දාපු රෙදි කෑලි, ඒ වගේම දරුවෝ ලැබෙන්න ඉන්නකොට ඒ වෙලාවේ අරගත්ත ඒ ගලන ලේ ආදිය පිහින්න ගත්ත රෙදි කෑලි ඕව තැන් තැන්වල විසි කරලා දැම්මහම ඒ රෙදි කෑලි අරගෙන තමයි ස්වාමින් වහන්සේලා ඒක එකට මූට්ටු කරලා සිවුරක් විදියට හදාගත්තේ අතීතේ මුලින් පටන් ගන්නකොට. එතකොට මේ ගිහියෝ සිවුරු පූජා කරේ නැහැ. මුලින්ම සිවුරක් පූජා කරපු අවස්ථාවක් තිබෙනවා සිවුරක් ලෙස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගිහියන්ගෙන් සිවුරු ගන්න නැත්තම් රෙදි ගන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ තැන තමයි පින්වත්නි මේ ජීවක කෝමාර බච්ච පිළිබඳව තියෙන කතාව. ජීවක වෙදමහත්ය ගැන තියෙනවා කතාවක්. අපි ජීවක වෙදමහත්ය කරපු දේ ගැන කියන්නේ ඉස්සල ජීවක කියන්නේ කවුද කියලා බලමු. සාලවතී කියලා හිටියා නගර සෝබනියක් ගණිකාවක්. මේ සාලවතීට ළමයෙක් ලැබෙන්න හිටියා. මෙයා ළමයෙක් ලැබෙන්න ඉදර මේ ළමයා ලැබුණාම මෙයා මේ ළමයාව හම්බ වෙච්ච දවසේම කසලගොඩකට විසි කරලා දැම්මා. කසලගොඩකට විසි කරලා දාපු මේ ළමයා මේ කසලගොඩේ ඉඳී පහුවදා උදේ අභය කියන රාජකුමාරයා, අභය කියලා කුමාරයෙක් රාජසේවයට යනවා. මේ රාජසේවයට යන අභය කුමාරයා දැක්කා කපුට වට වෙලා ඉන්නවා කොඩු කුණු ගොඩක් ගාවා. ඔහු කිට්ටු කරලා බලනකොට දැක්කා සිඟිති දරුවෙක්, එදාම උපන් බිරිඳෙක් ඉන්නවා. අනුකම්පාව ඇති වෙලා අභය කුමාරයා මේ දරුවව අරන් ගිහිල්ලා හදා ගන්නවා නම තිබ්බයාට ජීවනී කියලා. ඒ කියන්නේ මේ ඊට පෙර දවසේ රාත්‍රියේ හෝ ඊට පෙර දවසේ විසි කරලා දමපු මේ කිරි කැටියා පහුවදා එනකොටත් පණ තිබුණා. ඊට පස්සේ මේ ජීවනී කියන එක ජීවක බවට පත් වුණා. රාජකුමාරයෙක් විසින් මොහුව හැටි මේ ඇති කළ නිසා, මොහුව හැදුව නිසා, කෝමාර බච්ච කුමාරයෙක් විසින් හදපු නිසා කෝමාර බච්ච වුණා. ජීවක කෝමාර බච්ච වුණේ ඔහුමයි. ඉතින් මේ අභය කුමාරයා තමයි මේ ජීවකව හැදුවේ. දිසාපාමුක ආචාර්යවරයා ගාවට යැව්වා ශිල්පී ඉගෙන ගන්න. මෙයා හොඳට වෙදකම ඉගෙන ගත්තා. දිසාපාමුක ආචාර්යවරයා පින්වත්නි ජීවක වෙදකම ඉගෙන ගත්තාද කියලා බලන්න ඔහුට දවසක් කිව්වා, ඔබ ගිහින් යොදුනක් ඈතට ගිහිල්ලා ඒ යොදුනක් ඈත දුර බෙහෙතට නොගන්නා පැලෑටියක් අරන් ඇවිල්ලා මට පෙන්වන්නේ කියලා. පරීක්ෂණයක් මෙයාගේ, මෙයා හොඳට ඉගෙනගෙනද කියලා බලන්න පරීක්ෂණයක් කළා. මේ පරීක්ෂණයට මොහු ගිහිල්ලා යොදුනක් දුර හැම තැනම ඇවිදලා හිස්සතින් ආවා. ඇවිල්ලා කිව්වා, ගුරුතුමනි, බෙහෙතට නොගන්නා කිසිදු පැලෑටියක් මට මුණ ගැසුන් නැහැ මේ යොදුන තුල. ඊට පස්සේ කිව්වා, මේ දිසාපාමක ආචාර්යවරයෙක් කියන ඔබට අයත් මගෙන් ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ, ඔබ මේ ශිල්පයේ පරතරට ගිහිල්ලා. එහෙම කියලා ඔහුට දැන් කියනවා, දැන් ආයෙ නැවත ඔබට ඉගෙන ගන්න දෙයක් නැහැ, ඔබ යන්න. ඉතින් අවශ්‍ය කරන මිල මුදලුත් අරගෙන මෙයා යනකොට මගදී සල්ලි වාගේ ඉවර වුණා. දැන් ගමට යන්න බැරි තරමට මෙයා ඊට පස්සේ මේ ලෙඩෙක් හෙව්ව වෙදකම් කරන්න. එහි ඉන්න ගෘහපතියෙකුයි බිරිඳකට අවුරුදු 7ක් තිස්සේ තියෙන ඔළුව රදයක් ඉස රදයක් තිබුණා. එයා ඒ ගෙදර හොයාගෙන ගිහිල්ලා කිව්වා, මට පුළුවන් මේක සුව කරන්න. ඇය විශ්වාස කරේ නැහැ. 7 අවුරුද්දක් තිස්සේම රාජකීය වෛද්‍යවරයාගෙන් පවා වෙදකම් ලැබුවත් ඇයට බැරි වුණා සුව වෙන්න. හැබැයි ගිතෙල් මිස්ස පහනක් අරගෙන කරපු ප්‍රතිකාරයකින් ඇගේ හිස රුදාව එක තප්පර ගානෙන් නැති කරලා දාන්න ජීවකට පුළුවන් වුණා. කහවණු 1000ක් ලැබුණා. ඒ ලැබිච්ච කහවණු 1000 ඔහු කල්පනා කළා ගුරු පූජාවක් විදිහට, නැත්නම් තමන් හදපුකමට අබේ කුමාරයාට මේක ගිහින් පරිත්‍යාග කරන්න ඕනේ කියලා ගිහිල්ලා අබේ කුමාරයාට පරිත්‍යාග කළා. ඔය කාලෙදී රටේ රජුරවන්ට, බිම්බිසාර රජුරවන්ට වගන්දරා කියලා රෝගයක් හැදිලා රාජකීය වෛද්‍යවරයා වෙදකම් කරලා සුව වෙන්නේ නැතුව තිබිච්ච වකවානුවක මෙයා ගිහින් කියලා, මට මේක රජතුමනි සුව කරන්න පුළුවන්. අනේ සුව කළා. සුව කළාම රජුරෝ කොච්චර සතුටු වුණාද කියනවනම්, තමන්ගේ අන්තඃපුරේ ඉන කාන්තාවන් 500කට අනකල සියලු ආභරණ වලින් සරසලා එන්නේ කියලා. සියලු ආභරණ සරසලා ආපු අර කාන්තාවගේ ආභරණ සියල්ල ගලවන්න කිව්වා. ගලවලා එක ගොඩක් කරලා අර සේරම ආභරණ පරිත්‍යාග කළා. 500ක් ස්ත්‍රීන් පළඳපු මුදුමාල කරාඹු ආදී මේ සියලු ආභරණ ජීවකට පරිත්‍යාග කළා අර කල වෙදකම නිසා. ඔහු කිව්වා, මට මේකක්වත් එපා කියලා ප්‍රතික්ෂේප කරලා මට ඔබතුමාගේ රාජකීය වෛද්‍යව වෙන්න ලැබුණොත් ඇති කියලා. ඊට පස්සේ උන එදා ඉඳලා තමයි ජීවක රාජකීය වෛද්‍යවරයා වෙන්නේ. ජීවක රාජ්‍ය වෛද්‍යවරයා විතර වැඩ කරනකොට පින්වත්නි, උදේනියේ හිටපු චණ්ඩපජ්ජෝත රජුරවන්ට දරුණු ආබාධයක් හටගෙන කිසි විදියකින් ඒක සුව කරන්න බැරුව ඉන්න වෙලාවේ චණ්ඩපද්දෝච රජුරෝ ඉල්ලීමක් කළා බිම්බිසාර රජුරවන්ගෙන්, ඔබගේ රාජකීය වෛද්‍යවරයා මට ප්‍රතිකාර ගන්න දෙන්න කියලා. චණ්ඩපජ්ජෝත කියන්නේ උදේනියේ හිටපු හරිම දරුණු රජ කෙනෙක්. ජීවක ගිහින් වෙදකමට ලෑස්ති වුණා. හැබැයි චණ්ඩපජ්ජෝත රජුරවන්ට ගිතෙල් පෙන්වන්න බෑ. ගිතෙල් දැක්කොත් කේන් තියනවා. හැබැයි මෙයාට කරන්න ඕන ප්‍රතිකර්මය ගිතෙල් මිශ්‍ර කරලා තමයි කරන්න තියෙන්නේ, බෙහෙත හදන්න තියෙන්නේ. ජීවක මොකද දන්නවද කළේ? ගිතෙල් රස නොයන විදිහට ගිතෙල් දාලා බෙහෙතක් හදලා රජුරවන්ට දුන්නා. හැබැයි ජීවක දන්නවා මේ බෙහෙත තව පැය කීපයක් යනකොට මෙයාට ගිතෙල් රස දැනෙනවා. ඒ දැනුනහම තමන් මරලත් දාන බව. එසා ජීවක කිව්වා, රජතුමනි, ඔබතුමා අහවල් වෙලාවට මේ බෙහෙත ගන්න ඕන. මම අහවල් වෙලා වෙනකොට මෙතනින් පිට වෙනවා. මට වෙන වැඩක් තිබෙනවා. මට ඒ යන්න ඇතින්නක් සහ මතෙක් ඔය යන්න ඕන කරන දේවල් පමණක් ලබා දෙන්න. අන්තිමට ඒකට ඕන කරන දේවල් දුන්නා. ජීවක නගරෙන් පිටත් වුණා. උදේනියෙන් පිටත් වෙලා ගියාට පස්සේ රජුරවන්ට අර ගිතෙල් රහ ඇවිල්ලා වහාම දූතයව අරයව අල්ලන් එන්න මරන්න ජීවකව. ඒ වෙනකොට ජීවක එතනින් පිට වෙලා ඉවරයි. හැබැයි පින්වත්නි, ටික දවසක් යනකොට චණ්ඩපද්යෝත රජුරවන්ගේ අරතිවිච්ච ආබාධේ සම්පූර්ණයෙන්ම නැති වෙලා සුව වෙනවා. රජුරවන්ට හරිම සතුටුයි. ඒ නිසා ජීවකට එන්න කියලා පණිවිඩ යවුවා, තෑගි දෙන්න. මේ ඇත්තටම ඒත් ජීවක ආවේ නැහැ. අන්තිමට චණ්ඩපද්යෝත රජුරවන්ට හම්බෙලා තිබ්බා සීවෙයියක වස්ත්‍රයක්. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච වටිනාම සළුවක් රජුරෝ ගාව තිබුණා. මේ තමන්ට මිල කළ නොහැකි මේ උතුම් වස්තුව, මේ සළුව චණ්ඩපජ්ජෝත රජුරු යවනවා ජීවකට තෑග්ගක් විදියට. මේක ජීවකට ලැබුණාම ජීවක කල්පනා කරනවා, මේ සළුව මට වටින්නේ නැහැ. මේ සළුව පාවිච්චි කරන තරම් මම සුදුස්සෙක් නෙවෙයි. එක්කෝ මේක බිම්බිසාර රජුරවන්ට, එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේට විතරමයි මේ සළුව වටින්නේ. එහෙම කියලා කල්පනා කරලා මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගියා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි, එදා මේ ජීවක දීපු මේ සීවෙයියක වස්ත්‍රය පිළිගත්තා. ඔන්න පින්වත්නි සාසනේ පළවෙනි වතාවට තමයි ගිහියෙක් දෙන වස්ත්‍රයක් අර පාංශකූල චිවරෙන් මිදිලා ගිහියෙක් දෙන වස්ත්‍රයක් පිළිගන්න බුදුරජාණන් වහන්සේ මේ අනුදැන වදාළ තැන. එදා ඉඳලා තමයි ඔබ මෙවැනි වස්ත්‍ර සකස් කරගෙන ස්වාමින් වහන්සේලාට සිවුරු වශයෙන් පූජා කළේ. කටන චිවරය කියන්නේ තවත් අතිරේක සිවුරක් දරන වික්ෂුන් වහන්සේට තියෙන සුදුසුකමක් ඇති පින්කමක්. ඉතින් ඒ නිසා පින්වත්නි මෙන්න මේ උතුම් කුසලයක් තමයි ඔබ සිද්ධ කරේ. මා කීවා කුසලයක් කොහොමද පාරමිතාවක් කරගන්නේ. ඒ වගේම ඔබ ඊයේ කළ පින්කමෙහි ඉතිහාසයත් ඒ වගේම මෙහි වටිනාකමත් කෙටියෙන් සඳහන් කළා. ඉතින් තවත් දිගට බණ කියන්න වෙලාවක් නෑ. තවත් ධර්ම දේශනාව සඳහා හත වෙනකොට මම ඉන්න ඕන හෝකන්දර. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී කල්පනා කරමු අප බොහොම සතුටින් ඊ රාත්‍රී කාලෙත් එළි වෙනකම් මැහැරලා පින්කමක ඉඳලයි අද මෙතෙන්ට ආවේ. ඉතින් ඒ නිසා බොහොම වෙහෙසටපත් වෙල හිටියත් ඒ වෙහෙසත් නොතක අප මෙහි ඉතා කැමැත්තෙන් ආවේ. උපාලි හාමුදුරුවොත් එක්ක තිබෙන ලොකු ලෙංගතුකම නිසාම හිතවත්කම නිසාම සහෝදරයෙක් විදිහට උන්වහන්සේ මතක් කළා වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප එකට මුණ ගැහුණේ, එකට ඉගෙන ගත්තේ, එක කාමරේ හිටියේ. ඒ නිසා බොහොම සහෝදරකමකින් ආශ්‍රය කරන ඒ වගේම දාන පාරමිතාව පුරණ හාමුදුරු නමක් කියන එක ඔබ දන්නවා. හැම කෙනෙක්ම උන්වහන්සේ සත්පුරුෂේ. ඒ නිසා ඒ සත්පුරුෂකම් සලකාගෙනමයි අද මේ පින්කම සඳහා අප වැඩම කළේ. ඒ නිසා කල්පනා කරන්න ඔබ හැම දිනෙකමත් මේ සත්පුරුෂයාණන් වහන්සේ සමග එක්වාසු වෙලා කුසල් වඩා ගන්න වෙලාවේදී අපි අද දවසේ මේ මාස 3ක් පුරාවට කළ පින්කම් පිළිබඳවත් මෙනෙහි කරලා මේ දවස් 5ක් තිස්සේම කළ ධර්මදේශනාමය පින්කම් ඊයේ දවසේ කළ කටන චීවර පූජාව ගැනත් මෙනෙහි කරලා අප මේ සිද්ධ කරගත් උතුම් කුසලයන් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන් මේ කුසල් අනුමෝදන් වෙලා දිවයිසු වර්ධනය කරගනිත්වා, ඔබ ආරක්ෂා කරිත්වා, දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම සලසා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ විහාර ගණය අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට, ඒ වගේම උපාලි හාමුදුරුවෝ නමින් මිය පරලොව ගියා වූ ඇත්තන්ට, ඔබ නමින් මිය පරලොව ගියා වූ ඇත්තන්ට, විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන HT පිරිස් ගුරුමෑණියන්ගේ දෙමාපියන් දෙපළ සහ සොහොයුරාණන්ට ඒ අත්ෝ සිහිපත් කරගෙන, ඒ වගේම ඌෂා නිර්මලී මහත්මියගේ මෑණියන් ආච්චි සීයා මේ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේම නැන්දනිමන් ලීලාවති පිරිස් මහත්මියට පින් පෙත් අනුමෝදන් කරන්නත් අද දවසේදී මේ පින්කම කරන්න ඒ පිරිස් ගුරුමෑණියනුත් ඌෂා නිර්මලි මහත්මියත් දෙදෙනා කල්පනා කළා. ඒ ඇත්තන් නමින් මේ පරලෝ ගියා වූ ඒ සියලු දෙනාටමත්, ඒ වගේම පින්වත්නි ඔබ නමින් මේ පරලෝ ගියා වූ සියලු ඇත්තන්ටත් මේ උතුම් කුසල් අනුමෝදන් කරමු. මේ කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ හැම දෙනාටමත් තමන්ගේ භවගාමී ජීවිතය සපවත් කරගන්න මේක හේතුවක් බවට පත් වේවා කියලා කල්පනා කරමු. ඒ වගේම ලෙස්ලි රොඩ්රිගෝ මහතා සහ ඒජේ පෙරේරා මවට පුණ්‍යානුමෝදනා කරන්නත් අද මේ පින්කමේදීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ලෙස්ලි රොඩ්රිගෝ මහත්මයාටත් ඒජේ පෙරේරා මාතාවටත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. ඔබ නමින් මේ පරලෝක ගියා වූ සියලු ඇත්තන්ට මේ කුසල් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සැපවත් වේවා, උතුම් නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උපාලි හාමුදුරුව ප්‍රධාන විහාරස්ථානයේ නේවාසික ස්වාමින් වහන්සේලාටත් අද මේ පින්කමේ දායකත්වය දරූ මේ පරිස්කාර පූජා කළ සියලු ඇත්තන්ටත් මේ සත්පුරුෂ ලොක්කුඩා හැම දෙනාටමත් මේ උතුම් කුසල් පිහිටීමෙන් ඔබට ඔබ හැම දෙනාටම ඔබගේ මෙලොව ජීවිතයේ සරුසාර වේවා, අපළු පද්‍රාදී දූරී භූත වේවා, සෞභාග්‍ය උදා වේවා, කෙලවර උතුම් නිවනින් සැනසීම දකින්නට මේ උතුම් කුසල් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියේ චුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ